ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
දෙදහස් විස්සවරුද්දේ නොවැම්බර් මාසෙත් එළඹුණා. නොවැම්බර් මාසයේ පළමුවන සඳුදා තමයි අපි මේ මුණ ගැහෙන්නේ SBS සිංහල ගුවන් විදුලියෙන්. විශේෂයෙන්ම ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් ප්‍රවෘත්තිත් එකට කැටිකටගෙන ශ්‍රී ලාංකීය පුවත්තිම සමාරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි සම්බන්ධ කරගන්නවා අපේ සුපුරුදු හිතවතාව ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබෝදසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදසනක් මදුර.
මනෝජ්, අපි අපේ කතාබහ ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ මේ වන විටත් පැතිරෙමින් පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රිය වන විට ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තවත් යාවත්කාලීන වෙච්ච තොරතුරු අපිට වාර්තා වුණා. අපි අපේ කතාබහ එතනින් පටන් ගමු.
පහුගිය සතියන්තය පොහොය සමග දීර්ඝ සතියන්තයක් එළඹෙනවත් සමගම කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ යම් විදියකට නැවත ව්‍යාප්තියක් සිදු වුණු නිසා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක කරන්න ආරක්ෂකංශ පියවර ගත්තා. විශේෂයෙන් මේ තත්ත්වය සලකා බලලා එහිදීත් අපි දැක්කා බස්නාහිර පළාතේ බොහෝ දෙනෙක් හඩසාප්පුවෙත ගිහිල්ලා වැඩිපුර බඩු භාණ්ඩ මිලදී ගනිද්දී යුද හමුදාපතිවරයාම කිව්වා මේ ඇඳිරි නීතිය සඳුදා දිනේ ඉවත් කරනවා කියලා. නමුත් මේ වන විට රෝගීන් වාර්තා වීම, පරීක්ෂණ වාර්තා ලැබීම වැනි කරුණු පදනම් කරගෙන බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව ඊයේ සවස 4ට යුද හමුදාපතිවරයා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි විදිහට සඳහන් කළා. තවත් සතියක කාලයක් මේ ඇඳිරි නීතිය බස්නාහිර පළාතට ක්‍රියාත්මක කරනවා කියලා. ඒක බස්නාහිර පළාත වගේම රත්නපුර ඇලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම බස්නාහිර පළාතට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන සෙසු ප්‍රදේශ ලෙස සඳහන් කරලා තිබුණා. කෙසේ වෙතත් මුල් අවස්ථාවේ යම් මට්ටමකින් ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා කොවිඩ් පළමු රැල්ල පාලනය කරගන්න. නමුත් මේ මොහොතේ මිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ මාළු වෙළඳ පොළ සමග ඇති වුණු අලුත් කොවිඩ් පොකුරු දෙක එතරම් ලෙහෙසියෙන් මර්ධනය කරගන්න පුළුවන් ආකාරයක් දැන් පේන්නේ නැහැ. ඒ පොකුරු දෙක ඔස්සේ තමයි වර්තමානයේ සමාජයේ විවිධ පුද්ගලයන් කොවිඩ් ආසාදිතින් බවට පත්වන්නේ. නමුත් අපි දැක්කා දැනට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියා. ඒත් එක්කම ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණයක් සිදු වුණා. ඒ අනුව කොවිඩ් ආසාදනය වෙලා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගියා. දැන් ආයමත් රජය මේ තත්ත්වයට මුහුණ දෙන්න අලුත් ක්‍රියාමාර්ග මොනවද ගන්න කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. අපි දැක්කා මීට පෙර යම් රෝගියෙකුට කොවිඩ් ආසාදනය වෙනොත් ඔහුගේ ආශ්‍රිතයින් රැගෙන ගිහිල්ලා ඒක රජය තමන්ගේ වගකීමක් විදිහට අරගෙන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රඳවන්න ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. නමුත් දැන් මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන වෙනුවට නිවෙස් තුළ පුද්ගලින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියකට යොමු වෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ඔවුන් නිරෝධායනයට ලක්වන දවස් 14න් 10 දිනේ PCR පරීක්ෂණයක් කරලා ඒ PCR පරීක්ෂණය නෙගටිව් නම් දවස් 14කට පස්සේ සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වෙන්න ජනතාවට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් මේක තමයි තත්ත්වය. ඒත් එක්කම අපි විශේෂයෙන් මෙතනට එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි දැක්කා මේ කොවිඩ් දෙවැනි රැල්ල යම් තැනකින් ආරම්භ වෙනවා මිනුවන්ගොඩ කේන්ද්ර කරගෙන. ඊට පස්සේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ගියා. දැන් මේ දෙවැනි රැල්ල ඇති වුණේ කොහොමද? අලුත් තත්ත්වයට හේතුව මොකක්ද කියලා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිවරයාට පැවරලා තියෙන බලතල අනුව විමර්ශන ආරම්භ කරන්න වැඩබලන පොලිස්පතිවරයාට නියම කරලා තියෙනවා නීතිපතිවරයා. කොවිඩ් රෝගය පැතිර යාමට මොනවද කරලා තියෙන්නේ, කොතනින්ද ඒක පැතිර ගියේ, ඒත් එක්කම දන්න නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල්ද මේ යටතේ තියෙන්නේ, එහෙම නැත්නම් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල්ද, මේ ගැන විමර්ශනය කරන්න, මේ ගැන සොයා බලන්න කියලා තමයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියෙන්නේ. මේ බ්‍රැන්ඩික්ස් පොකුර නිසා යම් මනුෂ්‍ය ජීවිත අහිමිවීම, එම නැත්තම් මනුෂ්‍ය ජීවිතයට අන්තරාදායක තත්වයක් සිද්ධ වෙලා තියෙනවද කියන එකත් හොයලා බලන්න කියලා තියෙනවා නීතිපතිවරයා. ඉතින් දැන් අපි දැක්කා එක CCD එකට බහර දුන්නා. නමුත් CCD නිලධාරීන් කීප දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට පත් වුණු නිසා ඔවුනුත් ඔවුන්ගේ සමාජිකයින්ගේ ජීවිත අනතුරේ හෙලන්නේ, එම නැත්තම් මේ අවස්ථාවේ වැඩි අවධානමක් ගන්න සූදානම් නොවුණු නිසා වෙනත් විශේෂ කණ්ඩායමකට දීලා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරගෙන යන බවකුත් මෙවනට ලංකාවේ පේන්න තියෙන මදුර.
ඔමනෝ ජපි ඒ අතරේ දැක්කා පසුගියදා විශේෂයෙන්ම මේ ලංකාවේ විශාලතම PCR යන්ත්‍රය අබලං වෙලා තිබෙනවා නැත්තං කැඩී තිබෙනවා කියලා. මේකට හේතු මොනවද, මොකක්ද මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය? ඊයේ රාත්‍රිය වන විට මේ සම්බන්ධයෙන් තවත් අලුත් ප්‍රවෘත්තියකුත් වාර්තා වුණා, අපි ඒ ගැනත් කතා බහ කරමු.
ඔව්, ඒක තමයි මේ නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කරලා තියෙන PCR යන්ත්‍රය යම් දෝෂ සහිත තත්වයකට පත් වෙලා තිබුණා. කොමුණක් පැය 10කට විතර පස්සේ මේ ගැන අනාවරණය කරගන්න පුළුවන් වුණා කියලා සඳහන් කරලා තිබුණා. චීන තානාපති කාර්යාලය ට්විටර් ගිණුමේ සටහනක් තියලා ඒත් එක්කම මේ PCR යන්ත්‍රය අලුත් වැඩියා කරන්න ඒ පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් ඇවිල්ලා දැන් මේ වන විට ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. කොමුණක් දැන් මේ තව වට කිහිපයක් PCR පරීක්ෂණ සිද්ධ කරලා ඉවරණයින් පස්සේ තමයි මේ යන්ත්‍රය සකස් කරාට පස්සේ නිවැරදි භාවය සාධක කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඔවුන් යම් අනුමාන කරනවා මේක ටිකක් දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙලා තියෙනවා යන්ත්‍රය. එහෙම නැත්නම් මේ යන්ත්‍රයේ තියලා තියෙන මේසය, ඒත් එක්ක මේ වටේ තියෙන පරිසරය, යන්ත්‍රය යම් විදිහකට අස්ථායි වෙන්න හේතුණාද කියන එකත් ඔවුන් බලනවා කියලා. කොහොමනම් දැන් නැවතත් ඒ යන්ත්‍රය යථා තත්ත්වයට පත් කරලා තිබෙනවා. අද ඉඳලා එහි කටයුතු ආරම්භ කරයි. වට කිහිපයක පරීක්ෂණ සිද්ධ වුණායින් පස්සේ ඒක නැවතත් තිබුණු තත්ත්වයටම පත් වුණාද කියන තහවුරුව ලබා දෙන නියම වෙලා තියෙනවා.
ඔය අතරතුරේදී විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ මත විවිධාකාරයේ මත ඉදිරිපත් වෙමින් පවතිනවා මේ ලංකාවේ කොවිඩ් දෙවැනි රැල්ල සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මතු කරා ප්‍රශ්නයක්. පසුගිය වර එකතු කරපු ඒ කොවිඩ් අරමුදලට මොකද වුනේ? එම කොවිඩ් අරමුදලේ මුදල් යම්කිසි ව්‍යාපෘති වෙනුවෙන්, එහෙම නැත්නම් ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වෙන් කරලා තිබෙනවද, වියදම් කරලා තිබෙනවද කියලා ඔහු ප්‍රශ්න කළා. අපි යමු එමු ඔහුගේ අදහස් වෙත.
පළවෙනි කොවිඩ් රැල්ල නිර්මාණලාවේ කොවිඩ් අරමුදලක් නිර්මාණය කරා. දැන් ඒ අරමුදල ගැන කවුරුත් දන්නේ නැහැ. ඒතකොට මේ කොවිඩ් අරමුදලට එකතු වෙච්ච සල්ලි කො එක බරපතල තත්ත්වයක්. ලෝක බැංකුව මාස 6කට පෙර දුන් ඩොලර් මිලියන 127 පුස්කයි මෙන් ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන කිහිපයක පළ වුණා. ලෝකේ හොඳටම කොවිඩ් පාලනය කරයි කියලා පුරසාරම් දෙඩුවා. අද දැන් 10,000 පැනලා අපි හිතනවා හරියට පරීක්ෂණ පැවැත්වුවොත් මේ ප්‍රමාණය මීට වඩා 5-6 ගුණයකින් වැඩි වෙයි කියලා හටතුලා.
ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාත් රජයෙන් විවිධ ප්‍රශ්න නගනු ලැබුවා. විශේෂයෙන්ම මේ සමාජගත වෙලා නැහැ කියන ප්‍රධාන වාක්‍යය විශේෂයෙන්ම රජය විසින් මේ කොවිඩ් දෙවෙනි රැල්ලත් එක්ක විශේෂයෙන්ම මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන්නට වුණා. නමුත් ඔහු ප්‍රශ්න කරනවා සමාජගත වෙලා නැත්තේ මේ PCR පරීක්ෂණ අඩුවෙන් කරන නිසා වෙන්ද කියලා. අපි ඔහුගේ අදහස් වෙතත් දැන් යමු.
දැන් අපි ඉන්නේ අවදානම් තත්ත්වයක. මහමැතිවරණයක් අභිමුව ජනතාවට පෙන්නපු වගකීම් සහගත ස්වභාවය විශ්සත් සම්මත කරගෙන බලයත් හොඳට හදාගෙන තුනෙන් දෙකුත් අරගෙන ඇයි ජනතාවට වග කියන්න ආකාරයට ක්‍රියාමාර්ග නොගන්නේ කියන ප්‍රශ්නය රටේ ජනතාවට තියෙනවා, අපට තියෙනවා. සමාජගත වෙලා නැහැ නැහැ කිය ඉන්නවා. සමාජගත වෙලාද කියලා නැද්ද කියලා හොයන්න PCR පරීක්ෂණය කරන්න එපා. එතකොටනේ සමාජයේ තියෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. ඒක හොයන්න මැෂින් එක නේ.
හොඳයි මනෝජ්, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් මතු කරපු ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය සම්බන්ධයෙන් මයික් පොම්පියෝගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් නොසන්සුන් වුණා. නමුත් ඔහු පැමිණියේ කුමකටද, ඔහුගේ ප්‍රකාශිත අරමුණු මොනවාද, MCC ගිවිසුමට මොකද වෙන්නේ, මෙන්න මේ කියන කාරණාවේ ප්‍රශ්න කෝටියක් ජනතාවගේ හිත් තුළ, ඒ වගේම දේශපාලඥයන්ගේ හිත් තුළ, කොටින්ම කියනවා නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හිත් තුළ පවා ඇති වෙනට වුණා. අපි ඒ ගැන දැනගන්නට කැමතියි.
ඇත්තටම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ ශ්‍රී ලංකාවට ආවේ ඇයි කියන අදහස බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් හිටියා. ඊට පස්සේ කිව්වා MCC ගිවිසුම අත්සන් කරන්න වෙනවා කියලා, අක්ෂා ගිවිසුමේ දිගුවක් විදිහට සෝෆා අත්සන් කරන්න වෙනවා කියලා කිව්වා. කොමුණත් එවැනි ගිවිසුම අත්සන් කිරීමක් සිදු නොවන බව රජය දැන්බුවා වගේම ගිවිසුම අත්සන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඉස්සකින් යන්න මේ වගේ කොවිඩ් තත්ත්වයක් ඇතුලේ ලංකාව බලලා යන්න ඔහු වෙනවද කියන තත්ත්වයක් ආයෙත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා. නමුත් දැන් රජයේ පාර්ශවයෙන් විමසීම් කරාට පස්සේ අපි ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් ඉලතර දන්න පුද්ගලයන් කිව්වේ ඔවුන් කුමක් හෝ අභිලාෂයක් ඇතුව තමයි එන්නේ. නමුත් ඔවුන් මොන යෝජනාව කරත් මොන මට්ටමෙන් ආවත් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙලා MCC ගිවිසුම හෝ වෙන දෙයක් එකවර බෑ කියනවට වඩා ඔවුන් සමග කතා කරලා රාජ්‍ය තාන්ත්‍රිකව ඊට අවතීර්ණ වෙන එක තමයි වැදගත් කියලත් රජය පැත්තෙන් ඇතැම්මයි අදහස් දැක්වීම සිද්ධ කරා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව විමසුවාට පස්සේ අනාවරණය වෙලා තිබුණා. මේක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිද්ධ වෙන සංචාරයක් විදිහට ඔවුන්ගේ කැමැත්තට ඔවුන් එන්නේ. එයින්ද ගුවන් යානාවල සානිකුත් සියලු වියදම් ඔවුන් දරාගෙනයි ලංකාවට එන්නේ කියන අදහසක් සඳහන් වෙලා තිබුණා. ඒ අතර තව පැත්තකින් කියුණා විදේශ කටයුතු අමාත්‍යාංශයේ එමණක විදේශ කටයුතු අමාත්‍යවරයා කරපු ආරාධනයකට අනුවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ කියලා. කොහොමුණත් මෙහි ප්‍රකාශිත අරමුණ ඔබත් ඇහුවා වගේ පේන්න තියෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියලා තියෙන්නේ, ඒ කියන්නේ ඉන්දියානු සාගරයේ දේශපාලන බලකඳවුර වලින් තොර කලාපයක් හැටියට තබා ගැනීම කියන කාරණේ තමයි ප්‍රකාශිත අරමුණ හැටියට දකින්නේ. එහි අභ්‍යන්තරයේ වෙනත් කාරණා තියෙන්න පුළුවන්. ඒවට තමයි අර රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා නිසි පිළිතුරු ලබා දිය යුතුයි කියන කාරණය ඇතැම් ආණ්ඩුවේම පාර්ශ්ව පවා සඳහන් කරේ. දැන් කොහොමුණත් ඔවුන් ලංකාවට එන්න කලින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්න කලින් ඇමරිකාව ඉන්දියාවයි අතර ත්‍රිවිධාත්මක ද්විපාර්ශ්වික ආරක්ෂක කිවිසුමකට අත්සන් තබනවා. ඊට පස්සේ ඒ සාකච්ඡාවෙන් පස්සේ යම් විදිහකට චීනය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කලාපයේ චීනය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයකුත් කරනවා. ඉන්දියාවට යම් විදිහට චීනයේ බලපෑමක් එල්ල වුණොත් ඉන්දියාවේදී චීනයට එරෙහිව නැගී සිටින ඇමරිකාව සූදානම් වෙන්නේ ප්‍රකාශයකුත් ඒ අතරේ ඇමරිකාව පැත්තෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ ලංකාවට ආවා. එහිදී කියුණා අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය කැප කිරීමට තමන් කිසිම වෙලාවක සූදානම් නැහැ කියලා ජනාධිපතිතුමත් සඳහන් කරලා තුණා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මුණ ගැහිච්ච වෙලාවේ. ඒත් එක්කම මේ අපේ රටේ තිබෙන විදේශ ප්‍රතිපත්තිය, ඒ කියන්නේ මධ්‍යස්ථව ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යස්ථ භාවය මත පදනම් වෙච්ච විදේශ ප්‍රතිපත්තියක් තිබෙන්නේ කියලත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හම්බ වෙච්ච වෙලාවේ ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ලංකාව අනෙක් රාජ්‍යයන් එක්ක පවත්වගෙන යන සම්බන්ධතා සාධක කිහිපයක් අනුව තීරණය කරනවා. ඓතිහාසික සංස්කෘතික සම්බන්ධතා සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා. යුද්ධයෙන් පස්සේ අපේ රටේ ඒක තමයි විශාල ප්‍රධානම කාරණය. චීන යම් විදිහකට ශ්‍රී ලංකාව ණයගුලක පටලවලා කියලා චෝදනාවක් එල්ල කරලා තිබුණා. ඇමරිකාව චෝදනාවක් හෝ ඔවුන්ගේ අදහසක් විදිහට සනාන් කරලා තිබුණා. ඊට ජනාධිපතිතුමා පිළිතුරු දීලා කියලා තිබුණා යුද්ධයෙන් පස්සේ ලංකාවේ යටතල පහසුකම් සංවර්ධනයට චීනය යම් විදිහකට සහයෝගයක් දැක්වුවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව කිසිසේත්ම ණයගුලක හිරවෙලා නැහැ කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගන්න ලංකා ආණ්ඩුවත් එක්ක අඛණ්ඩව සහයෝගයෙන් ක්‍රියා කරන්න සූදානම් කියලා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිතුමාත් එක්ක සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඉහළ සංවර්ධන මට්ටමක් ලබා ගන්න ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම ඇමරිකාවේ අභිලාෂය කියලාත් ඔහු සඳහන් කරලා තිබුණා. ලංකාව ඇමරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. සංචාරක ව්‍යාපාරයේ රැකියා විනිමය ආදායම් උත්පාදනයේ තිබල්වන ක්ෂේත්‍රවලට විවිධ සහ විධිමත් සැලැස්මක් යටතේ සහයෝගය ලබා දෙන්න ඇමරිකාව සූදානම් කියලා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය නොකඩවා ණය ගැනීම නෙමෙයි, විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න කියන එකත් ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ සඳහන් කරලා තිබුණා. ඉතින් මෙවැනි අදහස් සහ සාකච්ඡාවලින් පස්සේ කෙටි සංචාරයකින් පස්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නැවතත් ඔහුගේ ගමනට අවතීර්ණ වුණා. කියන්නේ මාලදිවයිනේ ඉන්දුනීසියාවේ ලංකාවට පස්සේ ඔහු සංචාරය කරන්න නියමිත වෙලා තිබුණා. කොහොමුණත් ඔහු ලංකාවට එන්න කලින්ම චීනය විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ කියන්නේ රටවල් අතර ශ්‍රී ලංකාව සම්බන්ධතා ගොඩනගා ගන්න ආකාරය සම්බන්ධයෙන් යම් පළුද්දක් ඇති කරන්නේ මම නැත්තම් චීනය සමග පවත්වන සම්බන්ධතාවලට පළුද්දක් ඇති කරන්න තමයි එන්නේ. සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පැමිණීම පිළිබඳව චීන දූත පිරිසක් ආවත් ඔවුන් යම් ක්‍රමවේදයක් අනුගමනය කරා. නමුත් ඇමරිකාව එවැනිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම පිළිබඳව යම් විරෝධයක් ඒ ප්‍රකාශයනුත් චීනය දක්වලා තිබුණා. ඒදිත් බොහෝ දෙනෙක් සාකච්ඡා කළේ ලංකාවට එන්නේ, නමුත් ප්‍රතිචාර දක්වන්නේ සහ පිළිතුරු ලියන්නේ චීනය ඇමරිකාව සම්බන්ධයෙන්. චීන ඇමරිකානු ගැටුමකට ශ්‍රී ලංකාව යම් විදිහකට භූමියේදී මැදිහත් වෙලා ඉන්නවද කියන දේ ඇතැම් අවස්ථාවල තවත් සමහර ප්‍රශ්න කරන්න ගත්තා. කොහොමුණත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිද්ධ වුණා. තව කාරණයක් මේ MCC ගිවිසුම ගැන මාධ්‍යවේදීන් ලංකාවේදී හොගින් අහලා තිබුණා. ED කියලා තිබුණේ MCC ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ඕනේ ශ්‍රී ලංකාව කියන කාරණේත් ඔවුන් මතක් කරලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමා වුණේ මදුර.
හොඳයි ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත්තිම සමත් සමගයි අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ් අපි ඊළඟට 20 වෙනි සංශෝධනය දෙසට හැරෙමු. 20 වෙනි සංශෝධනය සම්මත වුණා. දැන් ලංකාවේ මූලික නීතිය බාටපත් වෙලා තිබෙනවා. කතානායකවරයා අත්සන් කළා තිබෙනවා. අපි ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්නට කැමතියි.
21 පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. නමුත් එය අවසාන වශයෙන් කතානායකවරයාගේ අත්සනට ගියාට පස්සේ විසුණු අනුකම්ප අත්සන්කරන පරක්කේතුන් පත කතානායකවරයා අත්සන් කරමින් පස්සේ තමයි ඒක රටේ මූලික නීති බවට පත් වෙන්නේ. අනිත් අයගේ 29 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊට කතානායක බහින්ද අපාපේ වර්ධන මහත්මයා අත්සන් කරා. මේ අවස්ථාවට අපි දැක්කා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී සහභාගී වුණා. ඒ අනුව දැන් විසුව නාමිකන් වස්සාසෝධනය 29 වෙනි බිඳුල ලංකාවේ බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත්තු 20 අනුව තමයි ඉදිරිවල කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අනුව පහුගිය 19 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා තිබුණු ව්‍යවස්ථාදායක සභාව දැන් අහෝසි වෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවන්න තිබුණු කාලය දැන් අවුරුදු දෙකමාරක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒත් එක්කම රැකියා සහ අනිකුත් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසමට ලබලා දීලා තිබුණු බලය අමාත්‍ය මණ්ඩලය යටතට පැවරෙනවා. කොමුනා අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීමේ යෝජනාව ඉවත් කරගන්න රජය තීරණය කළා කාර්යක සභා අවස්ථාවේදී. ඉතින් කොමුනා විශ්ව සම්බන්ධයෙන් ගෙනා යෝජනා එමණක විශ්ව ක්‍රියාත්මක කිරීමේ තිබුණු වමනාව ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයෙන් ඉදිරියට පවත්වගෙන යන දැන් රජයට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ අභිමතාර්ථය වුණේ 19 අවශ්‍ය කිරීම. ඒ අනුව විශ්ව ඇවිල්ලා තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එනකන් රටේ පොදු නීතිය බවට කතානායකවරයා අත්සන් කරයින් පස්සේ අනුග්‍රහ ව්‍යවස්ථාව විසුවන සංශෝධනය බලාත්මක වෙනවා.
ඔබනෝ දැන් 20 ගැන කතා බහ කරද්දී 20ට පක්ෂව ඡන්දය ලබා දුන්නු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ විපක්ෂය නිවත් කරන්න කියලා නැත්නම් අසුන් පැනවීමේදී වෙනසක් සිද්ධ කරන්න කියලා සමග ජන බල වේගෙන් ඉල්ලීමක් සිද්ධ කළා තියෙනවා. අපි කැමති ඒ ගැනත් වැඩිදුර විස්තර දැනගන්නට.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 9 දෙනෙක් විපක්ෂයේ ඉඳලා ඡන්දය ලබා දුන්නා 20 වන සංශෝධනයට පක්ෂව. දැන් ඒ සම්බන්ධයෙන් සමග ජන බල වේගයට ඇතැම් අය 20ට පක්ෂව ඡන්දය ලබා දෙන්න යනවා විපක්ෂයෙන් කියලා ආරජ්ජු රට පස්සේ විපක්ෂ නායකවරයා සාකච්ඡා කරලා තිබුණා. විශේෂයෙන් මුස්ලිම් කොංග්‍රස්සේ වගේ පක්ෂයේ තීරණයේ විදිහට 20ට විරුද්ධ වීම කියන එකඟතාවයට ඇවිල්ලා තිබුණා. මේ එකඟතාවයන් අතික්‍රමණය කරලා තමයි විශේෂයෙන් 20 වෙනි සංශෝධනයට පක්ෂව විපක්ෂයට මන්ත්‍රීවරුන් 8 දෙනෙකුත් ද්විත්ව පුරවැසි භාවයට අලුතෙන් තවත් මන්ත්‍රීවරයෙක් හැටියට මන්ත්‍රීවරුන් ඔක්කොම 9 දෙනෙක් 20ට හෝ 20 කාරණාවලට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපාපේ වර්ධන මහත්මයාට ඒ පිළිබඳව ලිපියක් එමු කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් ගිල්ලීම වෙලා තියෙන්නේ 20ට පක්ෂව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 9 දෙනාට ආණ්ඩු පක්ෂය අසුන් පනවන්න කටයුතු කරන්න කියන එක. ඒ අනුව දැන් මේ වන විට සූදානම් වෙනවා ඔවුන් සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නිරපාහරින්න. එතන හිටියා සමග ජන බලවේගයෙන්ම ඍජුව සම්බන්ධුණු ඩායනාගමගේ මන්ත්‍රීවරය, ඒත් එක්කම අරවින්ද කුමාර්, ඉෂාක් රවුමහන්, ෆයිසල් කාසිම්, HMM හාරිස් මේ අය. ඊට අමතරව ස්තෞෆික්, නසීර් රහමඩ්, SM රහීම්, ඒත් එක්කම මුෂාරෆ් කියන මන්ත්‍රීවරුන් මේ කණ්ඩායමට තමයි මේ ඉල්ලීම කරලා තිබුණේ. ඔවුන් ආණ්ඩු පක්ෂයේ ආසන පනවලා සමග ජන බලවේගයෙන් නැත්නම් විපක්ෂ කණ්ඩායමෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවේ තියන්න අවසර ලබා දෙන්න කියලා.
ඒ අතරතුරේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ අපැයිල්ලීම ප්‍රතික්ෂේප වුණා කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ විශ්ව සම්මත වෙච්ච අතරතුරේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අතරතුරේදී රිෂාඩ් බදියුදීන් පිළිබඳව කතා බහ කිරීම යම් තාක් දුරකට ශ්‍රී ලංකාව තුළ අඩු වුණත් නැවතත් ඒ ප්‍රවෘත්තියත් සමග මේ කතා බහ මතු වී තිබෙනවා. මනෝජ් අපි කැමති ඒ ගැනත් යාවත් කාලින වෙච්ච තොරතුරු දැනගන්නට.
මහජන මුදල් අවභාවිතා කරලා මැතිවරණ නීති උල්ලංඝනය කරලා කටයුතු කරා කියන සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ලක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නේ. ඔහු ඒ සම්බන්ධයෙන් අපැයිල්ලීමක් ඉදිරිපත් කළා. මේ අපැයිල්ලීම ප්‍රතික්ෂේප කළා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා. ඒ අනුව මේ මාසේ 10 වෙනිදා වෙනකන් ලබන 10 වෙනිදා වෙනකන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා තමයි නියෝග කළේ. මේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවිච්ච පුංචි රාමුවක් ඇතුලේ සිද්ධ වුණා කියලා තමයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වෙලා තියෙන්නේ. ඒ හින්දා විත්ති පාර්ශවයේ සඳහන් කරන කරුණු පිළිගන්න බෑ කියලා තමයි මහේස්ත්‍රාත්වරයා මේ අපැයිලිම ප්‍රතික්ෂේප කළේ. කොහොමුණත් දැන් මේ කොරෝනා වෛරස තත්ත්වය නිසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ නැහෙනේ. ඒ හින්දා දැනට රිචඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඉන්නේ මීගමුවේ පිහිටලා තියෙන පල්ලන්සේන කියන නිරෝධායන මධ්‍යස්ථානයේ. ඒ හින්දා අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරලා තමයි මේ නියෝගය ලබා දුන්නේ. කොහොමුණත් මේ රිචඩ් බදියුදීන් ප්‍රමුඛ විත්ති පාර්ශවය මේ අවතැන් වෙච්ච පුද්ගලයන් ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යාම සිදු වුණේ ඒ කාලේ මුදල් අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු මංගල සමරවීර මහත්මයාගේ අනුදැනුම මත කියලා අධිකරණයට සඳහන් කරලා තිබුණ විත්ති පාර්ශවය. කොමුණත් මංගල සමරවීර මහත්මයා ලබලා දීලා තියෙන ප්‍රකාශවලට අනුව ඔහු කියලා තියෙන අදාළ කටයුතු නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ සිදු කරන්න කියන එක කියලා මහේස්ත්‍රාත්වරයා සඳහන් කරලා තිබුණා. කොමුණත් දැන් ඔහුගේ අපිලිම ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. නමුත් අපි දැක්කා පහුගිය දිනවල පාර්ලිමේන්තුවට ආවා, ඔබත් දැක්කා විසුමනේ සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී විශේෂ ඇඳුමකින් සැරසිලා ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතුළේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ යම් පරතරයක් ඇතුව අසුන්ගෙන ඉඳලා තමයි 20ට කැම්බි ලබා දුන්නේ. දැන් ඊට පස්සේ ඉදිරි පාර්ලිමේන්තුව සැලසුම් කිරීමේදී පක්ෂනායක රැස්වීමට ඔහු සහභාගී වෙලා තිබුණා. ඔහුට කරපු PCR පරීක්ෂණය නෙගටිව් කියලාත් වාර්තා වුණා. කොහොමුණත් ඔහු දැනට මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. අපිලීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා 10 වෙනිදා වෙනකන් කවුරුටත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා නියෝගයකුත් ලැබිලා තියෙනවා.
අපි අවසන් වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා රජයේ අයවැය සම්බන්ධයෙන්. මේ ගෙවිගෙනන වසරට ශ්‍රී ලංකාවට තාමත් නිශ්චිත සම්මත කරගත අයවැයක් නැහැ. නමුත් නොවැම්බර් මාසයේදී ඒ අයවැය ගෙන එනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මනෝජ්, මේ වන විට ලැබී තිබෙන තොරතුරු ඒ සම්බන්ධයෙන් මොනවාද?
ඔබ දන්නවා මතුර ලංකාවේ මේ මූල්‍ය වර්ෂයේ ක්‍රියාත්මක වන්නේ අයවැයක් නැතුව. පහුගිය රජය පසුගිය වසර අවසානයේ මැතිවරණයට යනවත් එක්කම ජනාධිපතිවරණයට යනවත් එක්කම අලුතින් බිහිවන ජනාධිපතිවරයෙකුට, අලුතින් බිහිවන ආණ්ඩුවකට අලුතින් තමන්ගේ ප්‍රතිපත්ති අනුව අයවැයක් නිර්මාණය කරගන්න, අයවැයක් සකස් කරගන්න ඉඩ තියලා අතුරු සම්මත කිරීමක් තමයි සම්මත කරගත්තේ. ඊට පස්සේ ඔබ දන්නවා ජනාධිපතිවරණය පැවැත්වුණායින් පස්සේ ලංකාව මේ වසරේ මුල් භාගයේදී COVID-19 තත්ත්වයට මුහුණ දුන්නා, රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුව ඉස්රුවා හැරියා. පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙච්ච දිනයට මැතිවරණය පවත්වලා කැඳවන්න බැරි වුණා. මේ තත්ත්වයන් එක්ක අයවැයක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් කාලෙන් කාලෙට දැන් පාර්ලිමේන්තුව රැස්ුණායින් පස්සේ කලින් නම් ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතල අනුව මුදල් වියදම් කරන්න කටයුතු කරා. ඒ සඳහා තියෙන නීතිමය රාමුව ඇතුළේ. නමුත් දැන් පාර්ලිමේන්තුව තියෙනවානේ. කොහොමුණත් මේ 2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙන විසර්ජන 50 කෙටුම්පත මේ 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී දෙවන වර හා තෙවන වර කියවලා සම්මත කරගන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පහුගිය 29 වෙනිදා තීරණය කළා. ඉතින් කොමුණත් මේ COVID-19 අර්බුදය නිසා මේ අලුත්ින් ආරම්භ වුණු සතියේ පාර්ලිමේන්තු කටයුතු එක දවසකට පමණක් සීමා කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන අය විතරයි. මැතිඅමතිවරුනුත් එහෙමයි. සීමිත කාලයකට පමණයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇතුලේ ඉතා කෙටියෙන් මේ වැඩ කටයුත්ත අවසන් කරන්න තීරණය කරලා තියෙනවා.
ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උතටියාවල. අපි මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදානවතත් හමුවෙමු. ගෙවිගෙනන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරුකට සම්පිණ්ඩනය කරලාගෙන එන ශ්‍රී ලංකාවේ පුවත් විමසුමත් සමග සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර. සුබ දවසක් ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.